දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ හත්වන දේශනයයි මේ. අනිදස්සන විඥානයක් ගැන කියවෙන එක්තරා ගාථා ධර්මයක් අපි පසුගිය දේශනයේ අගහරියේදී උපුටා දැක්වුවා දීඝනිකායකේ වඩ සූත්‍රයෙන්. ඒ ගාථාව විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එත ආපෝච පඨවි තේජෝ වායෝ න ගාධති එත දීඝංච රස්සංච අනුන්තුලං සුභාසුභං එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියන මේ ගාථා ධර්මයයි. මේ ගාථාවේ සාමාන්‍ය අදහස ඊටාම සැකෙවින් විතරයි අපිට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ කාල වේලා මදි වුණ නිසා. අද සවිස්තරව ඒ ගැන විවරණයක් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මේකේ සාමාන්‍ය අදහස අපි මුල් පදයේ පරිවර්තනය කළේ නැහැ. මුල් පදයේ තිබෙන වචන කීපය තමයි ඊටාමත්ම ගැටළු සහිත බව පෙන්වන්නේ කාටද. ඒක නිසා ඒ පදයේ එහෙමම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ පභ වූ විඥාණයක පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත ධර්ම සතරත් දිග කොට අනු ස්ථූල ඒ කියන්නේ කුඩා මහත් සුභ අසුභ කියන ඒ ප්‍රඥප්ති ඒ වගේම නාමයක් සහ රූපයක් කියන මේ හැම එකක්ම උපරුද්ධ වෙනවයි නැති වෙනවයි විඥානයේ නිරෝධයෙන් මේ සියල්ලම උපරුද්ධ වෙනවයි වළක්වනු ලබනවයි කියන එකයි සාමාන්‍ය අදහස. දැන් අපි ක්‍රමානුකූලව මුල්පදයේ තිබෙන ඒ වචනවල අර්ථය විමසන්න බලමු. පළමුවෙන්ම විඥානං අනිදස්සනං කියන තැන අනිදස්සනං කියන වචනය. අනිදස්සනං කියන වචනේ අර්ථය නිදස්සන කියන වචනේ සාමාන්‍ය අර්ථය කාටත් ප්‍රකටයි. නිදර්ශනය කියලා පාවිච්චි වෙනවා. යමක් පෙන්වුම් කරන, යමක් විදහා දක්වන දෙයට නිදර්ශනය කියලා කියනවා. මේකයි මූලික අර්ථය. මේ මූලික අර්ථය පවා එක්තරා විදිහකට යමකට විශේෂණ වශයෙන් යෙදුණු අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ පඨම කෝසල සූත්‍රයේ අභිභායතන පිළිබඳ සඳහන් වන ඒ කියන්නේ කසින නිමිති වගේ දේ ගැන සඳහන් වන සූත්‍රයක. කසින නිමිත්තක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් සමහර විට දියබෙරළිය මල. ඒ දියබෙරළිය මල පිළිබඳව මෙන්න මෙහෙම පාඨයක් සඳහන් වෙනවා. උම්මා පුප්පං නීලං නීල වන්නං නීල නිදස්සනං නීල නිභාසං. මේ දියබෙරළිය මල පිළිබඳව සඳහන් වෙනවා නිල් වූ නිල් වර්ණ වූ නිලක් පෙන්නුම් කරන නීල නිදර්ශනම් කියලා කියන්නේ නිලක් පෙන්නුම් කරන. එහෙම නැත්නම් නිලට නිදර්ශනයක් වුණා. නීල නිභාසං කියන්නේ නිල් දිස්නයක් ඇති, නිල් දීප්තියක් ඇති. මෙතන නීල නිදර්ශනම් කියලා යොදලා තියෙනවා. නිලට නිදර්ශනයක් වුණා. එහෙම නැත්නම් නිලක් විදහා දක්වන කියන එක. එතකොට මේ විදිහට ගත්තහම අනිදර්ශන කියන එක අපිට හිතා ගන්න පුළුවන් යමක් විදහා නොදක්වන, යමක් පෙන්නුම් නොකරන කියන අර්ථය. අනිදස්සන කියන වචනේ මේ අර්ථය ඇති බවට ඉතාමත්ම හොඳ සාධකයක් අපිට ලැබෙනවා මජ්ඣිම නිකායේ කගචූපම සූත්‍රයෙන්. ඒක නිකන් අහම්බෙන් වගේ ඒ උපමාවය දෙන්නේ. බුදු පියාණන් වහන්සේක අවස්ථාවක සංඝයා වහන්සේලාට යම්කිසි උපමාවක් ඉදිරිපත් කිරීම සඳහා පළමුවෙන්ම ප්‍රශ්නයක් අසනවා ඒ භික්ෂුන් වහන්සේලාගෙන්. මහණෙනි, යම්සේ පුරුෂයෙක් එන්නේද සේතාපි භික්කවේ පුරිසෝ ආගච්ඡෙය්‍ය ලාඛංවා හලිද්දින්වා නීලංවා මංජිට්ඨංවා ආදාය. ඒ කියන්නේ යම්කිසි සායම් වර්ගයක් අරගෙන යම්කිසි පුරුෂයෙක් එනවා. රතු හෝ කහ හෝ නිල් හෝ මදටිය හෝ ඒ විදිහ පාටක් අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. සෝයම වදී. අහං ඉමස්මින් ආකාශේ රූපාණි ලිඛිස්සාමි රූපපාතු භාවං කරිස්සාමි. මම මේ අහසේ රූප අඳිනවා රූප පහළ කරනවා කියලා. යම්කිසි පුරුෂයෙක් එහෙම කිව්වොත් ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සංඝයා වහන්සේලාගෙන් විමසනවා. සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා ඒක කරන්න බැරි දෙයක් ස්වාමී. මොක් නිසාද? ඒකට හේතුව මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. අයං හි භන්තේ ආකාශෝ අරූපී අනිදස්සනෝ. තත්ථ නසුකරං රූපං ලිඛිතං රූපපාතු භවං කාතු. අක්නිසාද ස්වාමීනි මේ අහස අරූපී දෙයක්. රූප ධර්මයක් නොවේ. රූප ස්වභාවයක් නැති දෙයක්. අනිදස්සනෝ. ඔන්න අපිට ඕන කරන වචනේ එතන තියෙනවා. අරූපී අනිදස්සනෝ. යමක් විදහා දක්වන්නට හැකියාවක් නැහැ අහසේ. අන්න ඒක නිසා තමයි තත්ථ නසුකරං රූපං ලිඛිතං. ඒක නිසා රූපයක් ඇඳීම හෝ රූපයක් අහසේ පහළ කිරීම හෝ කළ හැක්කක් නොවේ. එහෙම නැත්නම් පහසු දෙයක් නොවේ. මෙන්න මෙතන යෙදිලා තියෙනවා අහසේ රූපයක් අඳින්න ගියාම සායමකින් ඇඟිල්ලකින් ඇඳට ඒක හිටින්නේ නැහැ. ඒක පෙන්නුම් කරන්නේ නැහැ. විදහා දක්වන ස්වභාවයක් අහසේ නැහැ. අන්න ඒ වගේ එතන අනිදස්සනෝ කියලා යෙදිලා තියෙනවා. දැන් එතකොට අපි මේ අනිදස්සන කියන වචනේ විඥාණයට ගැලපෙනවද කියලා බලමු. විඥාණං අනිදස්සන. විඥාණය අනිදස්සන වෙන්නේ කොහොමද? ආසානි දස්සන බව අරෝපමාවෙන් අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් විඥානයක් අනිදස්සන වෙන්නේ කොහොමද? මෙතනදී පළමුවෙන්ම අපට මතක් කරගන්න හොඳ කාරණයක් තමයි සිත පිළිබඳව පොදුවේ මේ සිතේ එක්තරා කෘත්‍යයක් තිබෙනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ආපසු හැරී බැලීම. ආපසු හැරී බැලීමේ හැකියාවක් තියෙනවා අපේ සිත්වල. මේ පච්චවෙක්ඛණය පිළිබඳව සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආපසු හැරී බැලීම ගැන යෙදෙන අවස්ථාවලදී එහෙම කන්නාඩියක් ගැන සඳහන් කරලා තියෙනවා. අම්බලට්ඨිකා රාහුල වගේ සූත්‍රයේ යොදලා තියෙනවා. තව සංයුත් සංගී කන්ද සංයුත්තේ වෙන විදිහකට යොදලා තියෙනවා. අපට එගෙන තුනක් වුණත් ප්‍රමාණවත් නිසා දැන් අර අම්බලට්ඨිකා රාහුල වගේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට පච්චවෙක්ඛිත්ව අපච්චවෙක්ඛිත්ව කායන කම්මං කාතබ්බං ආදී වශයෙන් ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂාවේ අගය දක්වන තැන්වල කන්නාඩියකට උමා කරලා තියෙනවා. පසුගිය වර දේශනයේදී සඳහන් කරන්නට යෙදුනා ඒ දණ්ඩ උඩ බල්ලා ගැන. ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් අර වතුර දිහා බල්ලා තමාගේ ඡායාව දිහා බලනවා කියලා. ඒකත් එක්තරා ප්‍රත්‍යවේක්ෂාවක් තමයි. මෙයින් අපට එක්තරා ධර්මතාවක් පේනවා. මේ ප්‍රත්‍යවේක්ෂා කියන වචනේ තියෙනවා මුලාව ඇතිවීමටත් මුලාවෙන් මිදීමටත් උපකාර වන යම්කිසි ක්‍රමයක්. මුලාව ඇති වෙන්නේ අර බල්ලා ඒ දණ්ඩ උඩ ඉඳගෙන බලන බලන වාරයට තමාගේ රූපය දකින්න වාගේ. ඒ ප්‍රත්‍යවේක්ෂාව අයෝනිසෝ. ඒ කියන්නේ නුනුවණින්. එහෙම නැත්නම් නුවණ මදිකම. සත්කාය දෘෂ්ටියට යට වෙලා මුලාවෙන් බලනකොට ඒක දිගටම ඒ විදිහට බල බලා නඟුට සොලවමින් ගොරවමින් ඉන්න පුළුවනි. ඒ ප්‍රත්‍යවේක්ෂාව අයෝනිසෝ කරන නිසා. නමුත් යෝනිසෝ පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කියලා දෙසරියක් මෙහෙදලා තියෙන්නේ අම්බලට්ඨිකා රාහුල වගේ සූත්‍රයේ. අන්න යෝනිසෝ නුවණින් කරනවා. එතකොට නුවණින් කරන්න පටන් ගත්තොත් ප්‍රත්‍යවේක්ෂාව එතනදී ධර්ම පිළිබඳවයි අවබෝධයෙන්. සම්‍යක් දෘෂ්ටිය පිහිටලා කරනවා නම් විමුක්තිය හදාගන්න පුළුවන්. එතකොට සිතේ තිබෙනවා මේ විදිහේ කාරණා දෙකක්. ප්‍රත්‍යවේක්ෂාවේ අංශ දෙකක් තිබෙනවා. මේක අපි අමතරවයි සඳහන් කළේ. නමුත් අපට ඕන කරන කාරණය මේ විඥානයේ යම්කිසි පිළිමිබු කරන අර කණ්ණාඩියක වගේ යම්කිසි අමුතු ස්වභාවයක් තියෙනවා. විඥානං අනිදස්සනං කියලා කියන්නේ මෙතන මේ රහතන් වහන්සේගේ විමුක්ති සිත පිළිබඳ ලක්ෂණයක්. යමක් පිළිමු කරන්නේ නැහැ. මොකක්ද පිළිමු නොකරන්නේ? නාම රූපයක්. දැන් අර සාමාන්‍ය බුද්ධලයා ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට නාම රූපයක් ඒ බුද්ධලයාට පෙන්නවා. මම මේ මගේ කියලා කියන්න පුළුවන් විදිය. බල්ලට අර තමාගේ ඡායාව පෙනුනා වගේ. ප්‍රත්‍යවේක්ෂණයේදී නොරහත් කෙනෙකුට නාම රූපයක් දකින්නට ලැබෙනවා. මේ නාම රූපය තමයි කෙනෙක් ආත්මත්වයෙන් ගන්න. මම මේ මගේ කියන හැඟීමෙන් අරගෙන මුලාය වැටෙන්නේ. නමුත් රහතන් වහන්සේගේ විඥානය අපපතිත්ථිත විඥානය. අපි කලින් දේශනාවලත් සඳහන් කළා පතිත්ථිත විඥානයත් අපපතිත්ථිත විඥානයත් ගැන. නාම රූපයක පිහිටි විඥානය තමයි නොරහත් විඥානය. නාම රූපයෙන් මිදුණු නාම රූපයක නොපිහිටි විඥානය අපපතිත්ථිත විඥානය. එතකොට පතිත්ථිත විඥානයේ එහි පිටියා වූ නාම රූපය පිළිබිඹු කරනවා. ආපසු හැරී බැලීමෙන්. අපපතිත විඥාණයට ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂාවේදී හමු වෙන්නේ නැහැ නාම රූපය. නාම රූපයක ඇලිම් බැඳීම් ආදී ඒ කිසිවක් නැහැ යහතන් වහන්සේට. මම මාගේ කියන හැඟීමක් නෙවෙයි. කොටින්ම කිව්වොත් නාම රූපේ බැඳින්නේ නැතිව ඒක විනිවිද යෑමක් වගේ දෙයක් වෙනවා. අනිදස්සන විඥානය කියන එකේ අර්ථය ගන්න තියෙන්නේ අන්නේ විදිහටයි. විඥාන අනිදස්සන. අපිට තවත් මේකට එකතු කරන්න පුළුවන් අනිදස්සන කියලා ප්‍රකාශ කළ අදහසට මේ කාණිදස්සන වෙන්නේමක් නිසාද අර රූප ධර්මයන් අවශ්‍ය බව පෙන්නවා. අර කලින් කියාපු අහම්බෙන් ගත් උපමාවේ පවා රූප ධර්මයන් අවශ්‍යයි යමක් පිළිමු කිරීමට. රහතන් වහන්සේගේ විඥානය පිළිබඳව මේ ගාථාවෙන් සඳහන් වෙනවා. එත ආපෝජ පඨවි තේජෝ වායෝ නගාධති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සතර මහා භූත ධර්මයන් නිසා තමයි කෙනෙකුට රූප සංඥාව ඇති වෙන්නේ. රූපෙට හේතු වශයෙන් දැක්වෙන්නේ ඒවායි. චත්තාරෝ කෝබික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චය රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය කියලා ඔය විදිහට දක්වලා තියෙනවා. එතකොට රහතන් වහන්සේ මේ සතර මහා භූතයෙන්ගෙන් සිත මුදාගෙනයි සිටින්නේ. පඨවි ධාතුය චිත්තං විරාජේති ආපෝ ධාතුය චිත්තං විරාජේති ආදි වශයෙන් ධාතු විභංග සූත්‍රය හිම සඳහන් වෙනවා. රහතන් වහන්සේ සතර මහා භූතයෙන්ගෙන් සිත මුදාගෙන සිටින නිසා ප්‍රත්‍යවේක්ෂාවේදී රූප සංඥාවක් අහුවෙන්නේ නැහැ. එත ආපෝච පඨවි තේජෝ වායු නගාධති. මෙතන ගාධති කියන වචනයත් ඉතාමත්ම වැදගත්. දැන් අපි ගැඹුරු වතුරකට මේ වතුර කොච්චර ගැඹුරුද එහෙම නැත්නම් මේකේ පතුල කොතනද කියලා දැනගන්න ළබයක් වගේ දෙයක් දානවා. මොකක් හරි ඒකේ පටලවල දානවා. ඒක ගිය දුර අනුව අපි ගැඹුර මනිනවා. එහෙම නැතිනම් මේක ගිහිලා නැවතුණු තැන අන්න අහවල් තැන පතුලයි කියලා හිතා ගන්නවා. මේකට උපකාර වෙන්නේ යම්කිසි රූප ධර්ම. රහතන් වහන්සේගේ ඒ විඥාණය ඒ විදිහේ රූප ධර්ම වල බැඳෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේක අනිදස්සන වෙන්නේ. විඥාණං අනිදස්සන අනන්තං සබ්බතෝපමං එත ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. ඒ රූප ධර්ම වල ගැටීමක් නැති නිසාම තමයි මේක අනිදස්සන වෙන්නේ. ඊළඟට ඒකටම අයිති මෙතනදීම අපට සඳහන් කරන්න පුළුවන් අර රූප ධර්මයන් පිළිබඳවම වූ මිමි විශේෂ මිනුම් විශේෂ තමයි දීඝං රස්සං දිග කොට අනුන් තූලං කුඩා මහත් සුභං අසුභං ලක්ෂණාව ලක්ෂණ ආදී වශයෙන් මේ සියල්ලම අර විඥානයේ සටහන් නොවන්නේ පෙන්නුම් නොකරන්නේ විධාන නොදක්වන්නේ මක් නිසාද? අර සතර මහා භූතයෙන්ගෙන් තථාගතයන් වහන්සේ ත්‍රාණිකුත් රහතන් වහන්සේලා සිත මුදාගත් නිසා. ඊළඟට අපි අනන්තං කියන වචන ගැන හිතා බලමු. අර ගැඹුරු දිය ගැන අපි ප්‍රකාශ කරනකොට එතන කිව්වා ළඹයක් වෙන දෙයක් දාලා තමයි මේක ගැඹුරම නින්නේ කියලා. රහතන් වහන්සේලාගේ විඥානය පිළිබඳව අර රූප ධර්මයන් නැති නිසා ඒකට සූචකයක් වශයෙන් පෙන්නුම් කරන රූප ධර්මයන් නැති නිසාම ඒ විඥානය අනන්තයි. තවත් අර්ථයකින් ඒ අනන්තයි. අපි දන්නවා දිග කොට ආදී බෙහෙද ගැන අපි කලින් සඳහන් කළා සාපේක්ෂක කියලා වචනයක්. සාපේක්ෂක ප්‍රඥප්ති කියලා. තේරුම් ගැනීම පහසු වීමට අපි මේවට ඈඳුතු පද කියලා කිව්වා. ඈඳුතු කියන පදේ වෙන නොයෙකුත් අර්ථ තියෙන්න පුළුවනි. නමුත් මේ දේශනා මාලාවට උපකාර කර ගැනීම සඳහා ඒ වචනේ යොදාගත්තා. මේ වාලෝක ව්‍යවහාරයේ සාමාන්‍යයෙන් පවතින්නේ ඈඳුතු හැටියට නිසා. දිග කොට සුභාසුභ කුඩා මහත් ආදී මේ ප්‍රඥප්ති තියෙනවා ලෝකේ. මේ ප්‍රඥප්ති වල ද්වේනිශ්චිත ස්වභාවයක් තියෙනවා. දෙකක් අතරේ පවතින. හරියට යම්කිසි රාමුවක් ඇතුලේ දාපුවා වගේ. දැන් අපි යම්කිසි වැඩකට ලී කෑල්ලක් ඕනේ වෙලා සොයනකොට මේ ලී කෑල්ල දිග වැඩි කියලා කියන්නේ මොක් නිසාද? අපිට ඕන කරන්නේ ඊට වඩා කොට එකක්. කොට මදි කියන ඕන එකට අපි දිග වැඩි කියලා කියනවා. මේක කොට වැඩි කියලා කිව්වොත් ඒකේ අදහස දිග මදි කියන එක. ඔන්න එතකොට දිග කොට කියන එක එක්තරා රාමුවක් ඇතුලේ. ඇත්ත වශයෙන් කියනවා නම් හැම මානියක්ම හැම මිනුමක්ම යම්කිසි පරිමාණයක් තුලයි කියන්නේ. එක රාමුවක් තුලයි කියන්නේ. අන්නේ අර්ථේන උයි එතකොට සාමාන්‍ය ලෝකයාගේ සිතුම් පැතුම් වල කොන් තිබෙනවා. අන්තවාදී. ඒ කොනයි මේ කොන. අපි අර මුලින් ඉඳලම අස්ති නාස්ති ඇත නැත ආදි වශයෙන් ලෝකයා අන්ත දෙකක් ඇසුරු කරනවා කියලා ප්‍රකාශ කළේ ඊටාමත්ම පුළුල් අර්ථය. ලෝකයා හැමතිස්සෙම යම්කිසි රාමුවක් ඇතුලේ කල්පනා කරන්නේ. අර දිග කොට ආදි ප්‍රඥප්ති වල රැඳිලා බැඳිලා ඉන්නේ. ඔන්න එතකොට අනන්තං කියන වචනේ අර්ථය අපට ඒ අතින් ගන්න පුළුවන්. රහතන් වහන්සේගේ ඒ විඥානේ පුදුම අන්දමට අර විදිය සීමාවක් නැතිව, ගිහිල්ල බැඳෙන්නේ නැතිව, රැඳෙන්නේ නැතිව අනන්ත ස්වභාවයක් දරනවා. මේ කාරණය පැහැදිලි වෙන ඉතාමත් වටිනා ගාථා ධර්මයක් තියෙනවා උදාන පාළියේ පාටලිගාමී වග්ගයේ. ඒ වග්ගයේ තියෙන සූත්‍ර බොහොමයක් නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයි. ඒක නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයක සඳහන් වෙනවා ගැඹුරු ගාථා ධර්මයක්. දුද්දසං අනන්තං නාම නහි සත්‍යං සුදස්සන පටිවිද්ධා තණ්හා ජානතෝ පස්සතෝ නති කිංචන. මේ ගාථාව අනික් බොහෝ ගැඹුරු ගාථා වගේම අටුවාචාරින් මහත්සේරට ප්‍රශ්නයක් වූ එක වෙන එකක් තබා පාඨාන්තරය පිළිබඳවත් ශුද්ධියක් ඉදිරිපත් කරගන්න බැරිව මෙන්න මේකත් වෙන්න පුළුවන් කියලා අන්න එහෙම දක්වන අවස්ථාවක් මෙතන. දුද්දසං අනන්තං නාම නහි සත්‍යං සුදස්සන නිහි සාමාන්‍ය අර්ථයේ ඉස්සෙල්ලා ගනිමු. අනන්තය අනන්තයේ කුමක් හෝ වේවා මේ අනන්තය දුද්දසං. මේ කියන අනන්තය දැකීමට පහසු දෙයක් නෙවෙයි. දුද්දසං අනන්තං නාම අනන්තය නම් තේරුම් ගැනීම දැකීම පහසු වැඩක් නෙවෙයි. නහි සත්‍යං සුදස්සන ඒකම අවධාරණයෙන් තවත් වරක් කියනවා. සත්‍යයේ පහසුවෙන් දැකිය හැකික් නෙවෙයි. මේ අනන්තය කියන එක සත්‍ය බව නිර්වාණීය බව එතනින් හඳුනනවා. දුද්දසං අනන්තං නාම නහි සත්‍යං සුදස්සන පටිවිද්ධා තණ්හා ජානතෝ පස්සතෝ නති කිංචන. මෙතන ජානතෝ පස්සතෝ කියන්නේ ඥාන දර්ශනය ඇති රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙම එබඳු උත්තමයින් විසින් පටිවිද්ධා තණ්හා තණ්හාව විනිවිද දැකලා තියෙනවා. පටිවිද්ධා තණ්හා ජානතෝ පස්සතෝ අන්න ඒ අවස්ථාවේ මොකක්ද වැටෙන්නේ? නත්ති කිංචන ලෝකේ කිසිවක් නැත අනිමිත්ත වශයෙන් ලෝකේ අරමුණු වෙනවා කියන එකයි. මෙතන මේ නිර්වාණය ගැනයි මේ ගාථාවේ කියවෙන්නේ. මේ අනන්තං කියන වචනය පිළිබඳව පරමත්ත දීපණී අටුවාවේදී අටුවාචාරින් මහන්සී මේක ඇත්ත වශයෙන් අනතංද අනන්තංද කියලා තේරුම් ගන්න බැරිව ඒ මත දෙකටම ඉඩ සලසලා තියෙනවා. අනතං කියලා එක අර්ථයක් දෙනවා. ඒක සාහේතුක බව පෙන්නුම් කරන්න නිරුක්තියක් දක්වනවා. නතා කියලා කියන්නේ තණ්හාවට නමක් කියලා කියනවා. සාමාන්‍යයෙන් තණ්හාවට යොදන්නේ නති කියන වචනය. නතා කියලා නම් යොදන්නේ නැහැ. කොයි හැටි හෝ වේවා නතා කියන්නේ තණ්හාවේ. අනතං කියන්නේ ඒ තණ්හාව නැති නිසා නිර්වාණය කියලා. ඔය අනතං කියන පාඨයත් සනාථ කරනවා. මේකත් හේතු සහිතයි කියලා ඉස්සෙල්ලා අටුවාචාරින් මහසී ප්‍රකාශ කරලා ඊළඟට ප්‍රකාශ කරනවා. අනන්තං තිපි පඨಂತಿ සමහරු මේක අනන්තං කියලා දක්වනවාය. ඊළඟට ඒකටත් අර්ථ දෙනවා. ඒක අර්ථයක් දෙනවා නිර්වාණය නිත්‍ය නිසා අර සදාකාලික අර්ථය අරගෙන. ඒකේ කෙලවරක් නැහැ කියලා. කෙලවරක් නැති කියන අර්ථයෙන් මෙතන අනන්තං කියලා කියනවායි. තවත් අර්ථයක් දෙනවා. සමහර කෙනෙක් කියනවායි අප්‍රමාණන්ති මේක ප්‍රමාණ කරන්න බැරි නිසා අප්‍රමාණ නිසා නිවනට අනන්තං කියනවායි කියලා. අපි මේ දැක්වූ විවරණය අනුව තරමන් දුරට ඊට කිට්ටු වෙන්නේ අපමාන කියන එකයි. මේ අපමාන කියන වචනේ නොයෙකුත් අර්ථ ભેද තියෙනවා. ඒක පිළිබඳවත් ප්‍රශ්න කීපයක් ඉදිරියට එන්න පුළුවනි. අපමාන කියන අර්ථයට ලංවයි අපි මේ අනන්තං කියන පදයේ මෙතෙන්දී තේරුවේ. අර සදාකාලික අර්ථයක්වත් නිත්‍යාර්ථයක්වත් නොයි. ද්වේනිශ්චිත පද අතර සාපේක්ෂක ඈඳුතු පද අතර බැඳිලා රැඳිලා නැති නිසා ඊළඟට අර සතර මහා භූතයින් වැනි ලැබියකින් මනින්න බැරි තරම් කෙලවරක් නොපෙනෙන මහ ගැඹුරක් මේ විඥානයේ තිබෙන නිසාත් අනන්තයි. මේ අනන්ත කියන පදේ ඊටමත් වටිනා වැදගත් සංකල්පයක් ගැඹෙලා තියෙනවා. මේකට තවදුරටත් අපිට අවබෝධයක් ලබා දෙන වටිනා ධාතු ධර්මයක් අපට හමු වෙනවා ධම්මපදයේ බුද්ධ වර්ගයේ. යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්ති කුමිංචි නේතරේ තං බුද්ධ මනන්ත ගෝචරං අපදං කියන පදේන නිසත. මේ ගාථා පරිවර්තනය කරන්න කලින් මේකේ තියෙන වචන කීපයක් ගැන පළමුවෙන්ම සඳහන් කරන්න වෙනවා. යස ජාලිනී විසත්තිකා. ජාලිනී කියලා වචනයක් යොදනවා තණ්හාවට නමක් හැටියට. තණ්හාවට හුඟක් නම් යොදලා තියෙනවා. ජාලිනී කියලා කියන්නේ දැලක් ඇති තැනැත්තිය. අපිට කියන්න පුළුවන් දැල්කාරී කියලා. විසත්තිකා කියලා කියන්නේ අලවන සුළු කියන එක. තණ්හාවේ තවත් කෘත්‍යයක් තමයි ලෝක සත්වයා ඒ කාම වස්තුන්නේ අලවන එක. එතකොට තණ්හාවට පද දෙකක් මෙතන යොදලා තියෙනවා. ජාලිනී විසත්තිකා. යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්ති කුංචි නේතවේ. තං බුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන නිසත. යම් කිසිවෙක් යම් කිසි තැනක් කරා ගෙන යාමට සමත් අලවන සුළු ස්වභාවය ඇති තණ්හා නැමැති දැල්කාරිය යමෙකුට නොවන්නේද? යම් විමුක්ත පුද්ගලයෙකුට නොවන්නේද? ඒකයි දැන් සාමාන්‍ය අදහස ගලපලා ගත්තොත් යස්ස ජාලිනී විසත්තිකා තණ්හානන්ති කුංචිනේත වේ. මෙතන බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිත කොහේවත් ඇදගෙන යන්න සමත් අර අලෙවන සුළු ස්වභාවයට තණ්හානෙමි දැල්කාරිය. තණ්හාවට තියෙන දැල තමයි නාම රූප දැල. ඒ නාම රූප දැලත් අරගෙනයි ගොදුරු සොයන්නේ. මේ ගොදුරු අල්ලන්න යන්නේ තණ්හාව. මේ දැල්කාරිය නැත්තේද තං බුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන නිස්සත. අනන්ත ගෝචර වූ ඒ බුදුරජාණන් වහන්සේට අපදං මාර්ගයක් නැහැ. ඒ කියන්නේ ගිය මාර්ගයක් සොයාගන්න බෑ. පස්සෙන් ගිහිල්ලා පාය දැලක් දාලා අල්ලගන්න. එහෙම මාර්ගයක් පේන්නේ නැහැ. අපදං කේන පදේන නිස්සත. කවරන මාර්ගයකින් අරගෙන යන්නේ තණ්හාවට කරගන්න දෙයක් නැතිනවා කියන එකයි එතන කියන්නේ. පසුපසින් නෙලවගෙන යන්න මාර්ගයකුත් නැහැ. අල්ලගන්න ක්‍රමයකුත් නැහැ. අනන්ත ගෝචරං මේ කියන්නේ කෙලවරක් නොපෙනෙන ගොදුරු බිම. අනන්ත ගෝචරං කියලා කියන්නේ කෙලවරක් නොපෙනෙන ගොදුරු බිම. දැන් සාමාන්‍යයෙන් මුවෙක් කිහිම අල්ලගන්න ඕනේ නම් ඉලවගෙන ගිහිල්ලා අන්තිමට ඒ ගොදුරු බිම කෙලවරදීවත් අල්ලගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ සිත පිළිබඳව බලනකොට ඒ විදිය සොයලා දැලින් අල්ලගන්න පුළුවන් කෙලවරක් පේන්නේ නැහැ. මේ ගාථාවේ අර්ථය සමහර ධම්මපද විවරණ ආදී දක්වනකොට මේ කාලේ අනන්ත කියන එකේ මතුපිට අර්ථයයි අරගෙන තියෙන්නේ. එතන අනන්ත ගෝචරං කියන එක බුදුරජාණන් වහන්සේ පිළිබඳව එදීම ගැන සමහර අර්ථ විවරණකාරයන් දක්වන්නේ කෙලවරක් නැති දෑ අරමුණු කරගෙන සිටින නිසා ඒක අනන්ත ගෝචරයි කියලා. බුදුරජාණන් වහන්සේ කෙලවරක් නැති දෑ දත් බව සම්බන්‍යුත ඥානය ගැන හිතාගෙනයි ඒ කියන්නේ. බුදු පියාණන් වහන්සේට හැම එකක්ම පේන නිසා කෙලවරක් නැති අරමුණු තිබෙන නිසා අනන්ත ගෝචරලු. ඊ අර්ථයෙන් නෙමෙයි අපි ගන්නෙ මෙතන. අනන්ත වෙන්නේ ඇත්ත වශයෙන්ම අරමුණක් නැති නිසාමයි. අරමුණක් තිබුණනම් අල්ල ගන්න පුළුවන්. අරමුණක් නැති බවමයි මෙතන කියන්නේ. මේ අනන්ත ගෝචර කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන ගාථා දෙක අපට හමු වෙනවා ධම්මපදයේ අරහන්ත වර්ගයේ. ඉතාම වටිනා ගාථා දෙකක්. බොහෝ දුරට සමානයි කිනකට ගාථා යුගලයක් වගේ. යේ සං සම්නිචයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාශේව සකුන්තානං ගති තේ සම්දුරන්නය. ඒ පළවෙනි ගාථාව ඊට තරමක් සමානයි ඊළඟ ගාථාව. යස්සාසවා පරික්ඛේන ආහාරේ චානිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදං තස්ස දුරන්නය. මේ ගාථා දෙකේම සමාන අර්ථයි තියෙන්නේ. අපි බලමු මුල් ගාථාව. යේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා. යම් කෙනෙකුට එකතු කරගත් දෙයක් නැද්ද? මේ වචනේ යොදලා තියෙන්නේ බොහොම ගැඹුරු අර්ථයෙන්. ධම්මපදයේ තියෙන ගාථාවල බොහෝ විට රූපකාර්ථයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ගැඹුරු ධර්මයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඊට නිසි භාෂාවකින්. බොහෝ විට ගැඹුරු රූපක තියෙනවා. ඒවායේ අර්ථය හරියට වටහා ගත්තේ නැත්නම් ඒ ධර්මයේ සාමාන්‍ය දෙයක් හැටියට කෙනෙක් සලකන්නත් ඉඩ තියෙනවා. දැන් මෙතන යේසං සම්නිචයෝනාති යම් කෙනෙකුට ගොඩ ගහගත්ත දෙයක් නැද්ද? නැත්තේ වේද? මේ ගොඩ ගහගන්නේ මොනවද? මේ පංච උපාදානස්කන්ධය මොහොතක් පාසා ලෝකයා ගොඩ ගහගන්නවා. කර්ම රැස් කරනවා පමණක් නෙවෙයි මේ උපාදානස්කන්ධය. භවය කියන එක මොහොතක් පාසා ගොඩ නැගින දෙයක්. උපචය කියලා කියනවා ඒකට. රහතන් වහන්සේලාට උපචයක් නැහැ. එතකොට සම්නිච්චයක් එහෙම නැත්නම් අපට කර්ම රැස් කිරීමකුත් නැහැ. ඒකම යේ පරිඤ්ඤාත භෝජන. ආහාරය හොඳට තේරුම් අරගෙන තියෙනවා. සාමාන්‍ය ප්‍රත්‍යවේක්ෂා වශයෙන් පමණක් නොවේ ධාතු වශයෙන් ආහාරයේ යථා ස්වභාවය එක ආහාරයක් පමණක් නොවේ. ආහාර හතරම කබලින්කාර ආහාර, පස්ස, මනෝ සංචේතන, විඥාන යන මේ හතර ආහාරයම ගන්න පුළුවන්. ඔය විදිහේ ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. යම් කෙනෙකුට අර විදිහේ ගොඩ ගහගත්තු දෙයක් නැද්ද? භෝජන හොඳට තේරුම් ගන්න තියෙනවද? මෙතන භෝජන කියන වචනේ යොදලා තියෙන්නේ අර ගෝචර කියන වචනයට ගැළපෙන ආකාරයෙන්. ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඒ රහතන් වහන්සේලාගේ ගොදුරු බිම ඔන්න මෙතනදී අහුවෙනවා. මොකක්ද ගොදුරු බිම කියලා කියන්නේ? ශුඤ්ඤත අනිමිත්ත කියන විමුක්ඛ දෙක. ශුඤ්ඤත අනිමිත්‍ය. එතකොට රහතන් වහන්සේලා ගොදුරු ගන්න වෙලාවට අරහත් ඵල සමාධියේ වැඩ ඉන්න වෙලාවට සිත යන්නේ ශුඤ්ඤත පැත්තට, අනිමිත්‍ය පැත්තට. ඉතින් මායාවටවත් තණ්හාවටවත් දැලක් දාලා අල්ලන්න බැරි අවස්ථාව. ඒ ගොදුරු ගන්න අවස්ථාව. අන්න ඒකයි මෙතන ශුන්්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ. ශුන්්‍යත අනිමිත්ත විමුක්ඛය ඒ ගෝචරේ. ආකාශේව සකුත්තානං ගති තේසං දුරන්නේ. හරියට අහසේ පක්ෂීන් පියාඹලා ගියාම මේ මාර්ගය සොයාගන්න බැරුව වගේ. මෙතන ගති කියන එක අටුවාදී සාමාන්‍යයෙන් තෝරන්නේ රහතන් වහන්සේ පින්වම් පෑවට පස්සේ ගිහිල්ලා උපන්න තැන. එහෙම නැත්නම් ගියේ කොහෙද කියලා. ඒක නෙවෙයි මෙතන ගති කියන්නේ. මේ චිත්ත ප්‍රවෘතිය. රහතන් වහන්සේලාගේ සිත පිළිබඳව. ඒ සිත කොහෙද යන්නේ කියලා බලා ගන්න බෑ කියන එකයි මෙතන කියන්නේ. ඊළඟ ගාථාවෙන් ඒ අදහසයි කියන්නේ. යස්සාස පරික්ඛේන ආහාරේ චානිසිතෝ. යම් කෙනෙකුගේ හෝ ඒ රහතන් වහන්සේගේ එතන ඒක වචනයෙන් යොදලා තියෙන්නේ. ආසව පරික්ඛේන ආශ්‍රමයන් ක්ෂය වී යද්ද ආහාරේ චානිසිතෝ. ආහාරයෙහි නොඇලී සිටියේද. ශුන්්‍යතෝ අනිමිත්තෝ විමුක්ඛෝ යස්ස ගෝචරෝ. යමෙකුගේ ගොදුර ශුන්්‍යත සහ අනිමිත්ත විමුක්ඛයද. ආකාශේව සකුන්තානං පදං තස්ස දුරන්නේ. අහසේ පක්ෂීන්ගේ මෙන් ඒ රහතන් වහන්සේගේ පදං කියන්නේ මාර්ගය. අපදං කියන පදේන නිස්සති කියන ගාථා පදයක් මතක් කරගන්න පුළුවන්. ඒ අනුව පදං තස්ස දුරන්නේ. ඒ මාර්ගය සොයාගන්න බෑ කියන එක. එතකොට මේ අනන්ත කියන පදේ අර්ථ රාශියක් තිබෙන බව අපට පේනවා. අනන්ත ගෝචරං කියන පදේ අර්ථය අපට තේරුම් ගන්න වෙන්නේ මේ ගාථා ආශ්‍රයෙන්. ඊළඟට විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. දැන් අපි සබ්බතෝ පබං කියන වචනේ තේරුම් ගන්න බලමු. අපි අර නාට්‍ය ගැන එහෙම නැත්නම් සිනමාව ගැන කතා කරනකොට ප්‍රකාශ කළා. ඒ සිනමා තිරේ වැටෙන චිත්‍රයක යම්කිසි ජවනිකාවක ඒ නරඹන්න ප්‍රේක්ෂකයා ඇලෙන්නේ ඒක මම කියලා හඳුනාගන්නේ ඒ චරිතය එක්ක Taman හඳුනාගන්නේ මක් නිසාද? අර අඳුරු පසුබිම නිසා. අඳුරු පසුබිම නිසා මෝහණයට වැටෙනවා. එක්තරා විදිහක මෝහණයකට වැටෙනවා. ආස්වාදය කියන්නේ ඒකයි. ඇත්ත වශයෙන්ම එක්තරා ආලෝකයක් තියෙනවා සිනමා ශාලාවේ. ඒ ආලෝකය ඉතාමත්ම සීමිතයි. ඒක සමහර විට තිරයට විතරක් වෙන ආලෝකයක්. අපි අර කලින් දේශනක සඳහන් කළා දවල් කාලයේ චිත්‍රපටියක් පෙන්වනකොට දොරවල් ආදියත් වහලා කළු තිර ආදියත් දාලා ඒක පෙන්වන්නේ කියලා. දැන් මෙතන කියවෙන්නේ සබ්බතෝපම. යම් කිසි විදිහකින් අර චිත්‍රපටිය පෙන්වන අවස්ථාවක අපි කලින් සඳහන් කළ උපමාව පමණක් නම් දවල් කාලයේ අර විදිහට චිත්‍රපටියක් බලන අතරේ කෙනෙක් හොඳට ඒකටම යොමු වෙලා ඒකට මුලා වෙලා හිටි ගමන්ම දොර ජනෙල් එහෙම විවෘත වුණොත් අර තිර ආදිය ඉවත් වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එහෙම පිටින්ම සිනමා ලෝකයෙන් එළියට එනවා. චිත්‍රපටිය නතර වුණ නැති වෙන්න පුළුවන්. නමුත් තාත්වසින් ආලෝකය ආව නිසා ඒ සම්පූර්ණ ආලෝකයෙන් තිරේ තිබුණු සීමිත ආලෝකය මෙකිලා ගියා. ඒ චිත්‍රපටියේ තිබුණු ආස්වාද පක්ෂිය නැති වෙලා ගියා. මෙන්න මේ විඥාණය පිළිබඳවත් ඇත්ත වශයෙන්ම විඥාණය ගැන කියනවා නම් විඥාණයත් පඤ්ඤාවත් අතර වෙනස බලනකොට මේවා එහෙම පිටින්ම එකිනෙකට සම්බන්ධ නැති දේවලුත් නොවේ. ඒක අර මහාවේදාල සූත්‍රයේ එහෙම දක්වලා තියෙනවා. ඒ වගේම මේ දෙකේ වෙනසකුත් තියෙනවා. පඤ්ඤා භාවේතබ්බා විඥාණං පරිඤ්ඤය. විඥාණය පිළිහිඳගත් දත යුත්තක්. විඥාණයේ ස්වභාවය තේරුම් ගත යුත්තක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද මේ විඥාණයන්නේ අපි හැම දෙයක්ම කරන්නේ? කොහොමද විඥාණය තේරුම් ගන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේකට මාර්ගයක් පෙන්වු කරලා තියෙනවා. පඤ්ඤා භාවේතබ්බා විඥාණං පරිඤ්ඤය. භාවිත වූ ප්‍රඥාවේ ප්‍රඥා භාවිත වෙනකොට විඥාණය පිළිහිඳ දැනගන්න පුළුවන් වෙනවා. කොටින්ම කියනවා නම් විඥානයේ අර සීමිත ආලෝකයේ වගේ පටුයි අභිසංකත විඥාන. සාමාන්‍ය නොරහත් විඥානයට අපි යදු වචනේ තමයි අභිසංකත විඥාන. නාම රූපේ හිර වෙලා තියෙන විඥාන. තිරේ බැඳිලා තියෙන නරමන්නන්ගේ ඇස් දෙක වගේ. උන් ඔය විදිහට සීමිත පටු ස්වභාවයක් තියෙන සාමාන්‍ය ලෝකයාගේ විඥානේ. මේක ප්‍රඥාවෙන් එහෙම පිටින්ම ආලෝකවත් වූ හැටියේ සිද්ධ වෙන්නේ කොහොමද? සබ්බතෝ පබං එම පැත්තෙන්ම ප්‍රභාව ආවම අර ඉස්සෙල්ලා තිබුණු අවිද්‍යාර අඳුරු රාමුව ඉවත් වෙනවා. ඒ අවිද්‍යා අඳුරු රාමුවෙන් මිදුන විමුක්ත විඥානයයි මෙතන සබ්බතෝ පබ විඥානය කියලා කියන්නේ. විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ පබ. මේ ප්‍රභාවේ මේ ප්‍රඥාව පිළිබඳ ප්‍රභාවේ විශේෂ අර්ථයක් තියෙනවා සූත්‍ර දේශනාවල. චතස්සෝ ඉමා භික්කවේ පබා කතමා චතස්සෝ චන්දප්පභා සූර්යප්පභා අග්ගිප්පභා පඤ්ඤප්පභා ඉමාඛෝ භික්ඛවේ චතස්සෝ පභා ඒතදග්ගම් භික්ඛවේ ඉමාසං චතස්සන්න පභානං යදිදං පඤ්ඤප්පභා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සූත්‍ර එකයි මෙහෙම සඳහන් වෙන්නේ. චතස්සෝ ඉමා භික්ඛවේ පප මහණෙනි මේ ප්‍රභාව හතර දිනක් ඇත. මේ ආලෝක හතරක් ඇත. කතමා චතස්සෝ මොනවාද හතර? චන්දප්පභා චන්ද්‍ර ප්‍රභාව සූර්යප්පභා සූර්ය ප්‍රභාව අග්නිප්පභා අග්නි ප්‍රභාව පඤ්ඤප්පභා ප්‍රඥා ප්‍රභාව ඉමා කෝ භික්ඛවේ චතස්සෝ පප මේවායි මහණෙනි ප්‍රභා හතර. එදදග්ගම් භික්ඛවේ ඉමා සංචතසන්නප්පභාණං යදිනම් පඤ්ඤප්පභා මහණෙනි මේ ප්‍රභා හතර අතුරින් ප්‍රඥා ප්‍රභාව හතරයි. ඒ වගේම වටිනා සූත්‍රයක් නිතර උද්ෘත වශයෙන් දක්වනවා අර්ථය තේරුම් ගත්තත් නැත. පභස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං තං අසුතවා පුතුජනෝ යථා භූතං න පජානාති තස්මා අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි. පභස්සර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ විප්පමුත්තං තං සුතවාරිය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතෝ වාරිය ශාවකස්ස චිත්ත භාවනාර්ථීති වදාමි. පභස්සරං ඉදම් භික්ඛවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රභාස්වරය තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨ. නමුත් ඒ සිත පිටත ඉන්න උපක්ලේශ වලින් කිලිටි වෙලා තියෙනවා. තං අසුතවා පුතුජනෝ යථා භූතං නප්පජානාති. මේ කාරණය ධර්මයේ නොද ප්‍රත්‍යඥයා තත්ත්ව පරිදි නොදනි. තස්මා අසුතවතෝ පුතුජනස චිත්ත භාවනා නත්ථීති වදාමි. එම නිසා අසුතවත් පුතුජනයාට චිත්ත භාවනා නැතයි කියන්නේ. පබහසර මිදම් භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ දීප්පමුත්තං. මහණෙනි මේ සිත ප්‍රභාස්වරය යාගන්තුක උපක්ඛිලේශ වලින් නිදී ඇත. තං සුතම ආර්ය ශ්‍රාවකෝ යථාපූතං පජානාති. මේ කාරණේ ධර්මය ආසාය ඇති ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තත්ත්ව පරිදිදනි. තස්මා සුතවතු ආර්ය ශ්‍රාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදා. එම නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් ඇතැයි කියේ. මෙන්න මේ විදිහට එතකොට අපට පෙනෙනවා ප්‍රභාස්වර සිත පිළිබඳවයි මේ ප්‍රකාශ කරන්නේ. අර අනිදස්සන අනන්ත සබ්බතෝ බබ විඤ්ඤාණය රහතන් වහන්සේගේ සිත පිළිබඳවයි මෙතන මේ කියවෙන්නේ. දැන් මේක ගැඹුරුම එහෙම නැත්නම් පුළුල් මාර්ථයෙන් නැතත් අපි කාරණේ තේරුම් ගැනීමට ගත්ත සිනමා උපමාව නැවතත් මතක් කරගත්තොත් අර විදිහට දවල් කාලයේ පෙන්වන චිත්‍රපටියේ කෙනෙක් සම්පූර්ණයෙන්ම අර චිත්‍රපටියේ নিমগ্ন වෙලා එහෙම පිටින්ම සිනමා ලෝකයේ ගැලිලා ගත කරන අවස්ථාවේ හදිසියෙන්ම විශාල ආලෝකයක් ඇවිත් සම්පූර්ණ ශාලාවම ඒකාලෝක වුණා නම් මොකද වෙන්නේ? අපි මේ දේශනාවේ නිර්වාණය අරමුණු කරගෙන යොදාගත්ත වචන එක්තරා සීමිත අර්ථයකින් නැවතත් මතක් කරගත්තොත් සබ්බ සංඛාර සමතයක් ගැන අපි සඳහන් කළා. අර චිත්‍රපටිය පිළිබඳ සංස්කාරයන් සමතය වෙනවා. ඒ කියන්නේ අර නළු නිළියන්ගේ ඇඳුම් පැළඳුම් මේවා ඔක්කොම එහෙම පිටින්ම සමහර විට ඒක වයි වර්ණ චිත්‍රපටියක් වෙන්න පුළුවන්. වයි වර්ණ චිත්‍රපටිය විවරණ වෙනවා. අර ආලෝකය ආවා. තිරේ තියෙන දර්ශනය පිටින් පැමිණි ආලෝකයෙන් එනිම් මැකිලා යනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? අර පුද්ගලයාගේ සිතේ තිබුණ සංස්කාරයන්. චිත්‍රපටි නිෂ්පාදකයන් විසිනුත් තමාගේ සිතිනුත් ඇති කරගත්තු අර සංස්කාර සමූහය తాවකාලිකව හරි සංසිඳනවා. සබ්බ සංඛාර සමතෝ කියන එක සීමිත අර්ථයකින් මෙතන ගන්න පුළුවන්. ඊළඟට සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියන්නේ ඒ පුද්ගලයා මමයේ මගේ කියලා එකතු කරගෙන තිබුණ යම්තාක් අත්දැකීම් තිබුණා නම් මේ චිත්‍රපටිය ආශ්‍රයෙන් කෙනෙක් චිත්‍රපටියක් බලනකොට අමුතු ලෝකයක ඉන්නේ අත්දැකීම් රාශියක් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් පොදිය ගිලිහිලා යනවා ඒ මොහොතේ. තණ්හක්යෝ හොඳට ආශාවෙන් බලාගෙන හිටිය වයි වර්ණ දර්ශනයේ තිබුණ තණ්හාව නැති වෙලා යනවා මොහොතකට. විරාගෝ විරාග යන වචනේ අර්ථ දෙකක් තියෙන බව අපි කිව්වා. නොයල්ම පමණක් නොවේ නොයල්මට හේතු වන සායම සේදීයාම පාට සේදීයාම. එතකොට අර පාට සේදීලා ගියේ අමුතු දෙයකින් නොවේ විඥානයේ සීමිත ආලෝකය ප්‍රඥාවේ අසීමිත ආලෝකයෙන් බැහිලා ගියා බැහිලා ගියා. නිරෝධෝ නිරෝධ කියන්නේ නැවතීම. චිත්‍රපටියේ එතනම නතර වුණා. සමහර විට අර යන්ත්‍ර ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි කලින් සඳහන් කළා චිත්‍රපටියක් අවසාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ නරඹන්නාමයි ප්‍රේක්ෂකයාමයි. එතකොට නිෂ්පාදනය කළ එක්කෙනාටම තමයි චිත්‍රපටිය නවත්වන්න පුළුවන්. අන්න නිරෝධය දෙනවා. චිත්‍රපටිය එතනම නතර වුණා. නිබ්බාන නිවීම. යම්කිසි ආවේග උද්වේග සංවේග ඇති වෙලා තිබුණා නම් චිත්‍රපටිය නිසා ඒවා එහෙම පිටින්ම මොහොතකට හරි සංසිඳෙනවා. අර ආලෝකය ආවහම. උන් එතකොට අපට දන්නා දෙයින් නොදන්නා දේ පිළිබඳව සමහර විට යම්කිසි අවබෝධයක් මේ චිත්‍රපටි උපමාවෙන් ඇති කරගන්න පුළුවන්. සබ්බතෝපමං කියන එක ඔය අර්ථයයි. දැන් එතකොට ගාථාව හුඟක් දුරට අපි විග්‍රහ කරලා ඉවරයි. ඇත්ත වශයෙන්ම මුල් පදයේ තියෙන වචන කීපය තමයි පෙර අපර දෙදිග උගතුන්ට මහ ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. අපි තාම අටුවාචාර්යන් වහන්සේලාගේ මතය ඉදිරිපත් නොකළේ උන්වහන්සේලාට අගෞරවයක් නිසා නොවේ. ඒකත් අවිනිශ්චිතව අර්ථ කීපයක් දී ඇති නිසායි. ඒක අපි අගදී සඳහන් කරනවා මේ ඉදිරිපත් කළ විවරණයත් එක්ක සංසන්දනය කිරීමට අවස්ථාවක් ලබා දෙන්න. නමුත් දැනට මේ ගාථාවේ අවසාන පදය ගැනත් යමක් කියන්න වෙනවා. අවසාන පදයේ තියෙන්නේ විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. දැන් අර නාමයත් රූපයත් නිරුද්ධ වුණා. ඇත්ත වශයෙන්ම නාම රූප නිරෝධය වගේ තමයි සිනමා තිරයේ තිබුණ ඔක්කොම දේවල් නැකිලා ගියා කියන එක වගේ නාම රූපේ නැති වුණා. විඥානස්ස නිරෝධය. මෙතන විඥානස්ස නිරෝධේන කියන්නේ මොකක් නිසාද? අර අபிසංකත විඥානයයි මෙතන කියවෙන්නේ. අර කලින් තිබුණ අபிසංකත විඥානයේ නිරෝධයයි. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ අபிසංකත විඥානයගේ නිරෝධයෙන් මේ සියල්ල උපරෝධණය වෙනවා. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. සාමාන්‍ය නිරුජ්ජති උපරුජ්ජති කියන වචන සමානාර්ථවත් වචන හැටියටයි සැලකෙන්නේ. බොහෝ සූත්‍රවල සමානාර්ථවත් හැටියට සමහර විට පිළිගන්නත් පුළුවන් විදිහකට පෙන්වනවා. වෙන එකක් තමා මහා නිද්දේශාදී පැරණි අටුවාවලත් උපරුජ්ජතිති නිරුජ්ජති කියලා ඒ විදිහට අර්ථ විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ ගාථාවේ ඊට වඩා යම් කිසි ගැඹුරක් තිබෙන බව අපට පේනවා. මේ එක ගාථා පදයෙන් පවා විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එතකොට විඥාණය නිරුද්ධ වීමකුත් නාම රූපය ගැන උපරුජ්ජති කියලා වචනයකුත් කියවිලා තියෙනවා. මෙතන යම් කිසි විශේෂයක් තියෙනවා. ඒකක් නෙවෙයි. අපි එදා යන්තමින් සඳහන් කළා මේ ගාථා ධර්මයේ දේශනා කිරීමට බුදු පියාණන් වහන්සේ අරමුණු කළ අවස්ථාව පිළිබඳව යම් කිසි පසුබිමක් හැටියට. මේකට හේතු වුණේ එක්තරා භික්ෂුවකට ඇති වුණු ගැටලුවක්. ඒ ගැටලුව කුමක්ද? නිකන් ඉන්න වෙලාවට හිතිච්ච අදහසක්. ප්‍රශ්නයක්. මොකක්ද? කත්ථේ ඉමේ චත්තාරෝ මහ භූත අපරිශේෂා නිරුජ්ජಂತಿ. එතන තියෙන නිරුජ්ජಂತಿ කියන වචනය. පළමුවෙන් මේ භික්ෂුවට ඇති වුණේ නිරුජ්ජಂತಿ කියන වචනයත් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොතැනක නම් මේ සතර මහා භූතියෝ නිරුද්ධ වෙද්ද කියන ප්‍රශ්නයයි ඒ භික්ෂුවට ඇති වුණේ. ඉතින් මේක නිරුද්ධ වෙච්ච තැන හොයාගන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔස්සේ මේ භික්ෂුව ගියා. අපි ඒ කාරණේ කලින් සඳහන් කළා. අන්තිමේදී මහා බ්‍රහ්මයා ඇයි මෙච්චර දුර ආවේ බුදු පියාණන් වහන්සේ දෙද්දි කියලා බුදු පියාණන් වහන්සේ ළඟට යවුවාම බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම කළේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම නොවේ. මහණ මේ ප්‍රශ්නේ ඇසු හැටිම වැරදි. මේකේ පොඩි සංස්කරණයක් සුද්ධ කිරීමක් කරන්න ඕන කියලා කලින්ම ප්‍රශ්නය සුද්ධ කරලා දුන්නා. කොහොමද සුද්ධ කළේ? කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති කත්ථ දීඝං ච රස්සං ච අනුං තුලං සුභා සුභං කත්ථ නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති. මෙන්න මේ විදිහටයි අහන්න ඕන කියලා එතන බුදුරජාණන් වහන්සේ යෙදුවේ නිරුජ්ජති කියන වචනය නොවේ උපරුජ්ජති කියන වචනයයි. අන්න එතනක් විශේෂත්වයක් තියෙනවා. කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. එතන අමුතුම වචනයක් තියෙනවා. නගාධති. කොතැනක නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම නගාධති. නගාධති කියන්නේ ප්‍රතිෂ්ඨාවක් පිහිටීමක් නොලබයිද. කොටින්ම කියනවා නම් ගාධති කියන වචනය යොදනව සමහර විට ජලාශයක ගැඹුර මැනීමට. අපි අර කලින් කියාපු උපමාවත් සීගන්ව ගන්න පුළුවන්. රූප සංඥා මගින් විඥානේ ගැඹුරු මනිනවා කියලා කිව්ව එක. මේ ධාතු හතර ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොතැනද? කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. ඒ වගේම කත්ථ දීගං චරස්සංච අනු ස්ථූලං සුභාසුභං. දීග කොට අනු ස්ථූල සුභ අසුභ. ඒ වගේම කත්ථ නාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති. ඒ නාමයත් රූපයත් අශේෂං සම්පූර්ණේන උපරුජ්ජති. මෙතන නිරුජ්ජති කියන වචනේ කිට්ටු කරගත්තේවත් නැහැ බුදු පියාණන් වහන්සේ. මෙතනදී අමුතු පදයක් යොදලා තියෙනවා නගාධති. ඒ වගේම උපරුජ්ජති. ඔන්න ඔතනිනුත් අපිට පේනවා නිරුජ්ජතිත් උපරුජ්ජතිත් අතර යම් කිසි සියුම් අර්ථ භේදයක් තියෙනවා කියලා. මේක රහස් කුමක්ද? මේ භික්ෂුවට ඇති වුණ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මේ කාලේ භෞතිකවාදීන්ට එහෙම ඇති වෙන විදිහේ ප්‍රශ්නයක්. මේක මිත්‍යා ප්‍රශ්නයක්. සතර මහා භූතයෙන් ලෝකේ එහෙම නැත්නම් විශ්වයේ යම් කිසි තැනක නිරුද්ධ වෙනවා කියන එක එක්තරා විදිහක න්‍යාය විරෝධී කියමනක්. ඒ මොකද කොතැනක නිරුද්ධ වෙනවද කියලා අහුවම ඒ තැන ගැනත් සඳහන් කරන්න වෙන්නේ සමහර විට ධාතු මුල් කරගෙන. අන්න අහවල් තැනේ කියලා. මේක එක්තරා විදිහක ඕලාරික භෞතිකවාදී සාමාන්‍ය ලෝකයේ අහන විදිහ ප්‍රශ්නයක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නය සංශෝධනය කළේ. එහෙම නොවේ මහණ අහන්න තියෙන්නේ. සතර මහා භූතයෙන් කොතැනක නිරුද්ධ වෙනවද කියලා නොවේ අහන්න තියෙන්නේ. සතර මහා භූතයනොත් එපමණක් නොවේ අර දිග කොට අනු ස්ථූල සුභ අසුභ ආදී ප්‍රඥප්ති. නාමයත් රූපයත් මේවා උපරෝධනය වන්නේ කොහේද? සතර මහා භූතයෙන් නොපිහිටන්නේ කොහේද? අරවා උපරෝධනය වන්නේ කොහේද? අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ලෝකයා සාමාන්‍ය දෙයක් හැටියට සලකන රූප සංඥා පිළිබඳ ප්‍රශ්නය සිතට සම්බන්ධ කරලා දක්වනවා. සතර මහා භූතයන්ගේ හොල්මන් තියෙන්නේ සිතේමයි. මේ ලෝක සත්‍යයගේ සිතේ තමයි මේ සතර මහා භූතයන් හොල්මන් කරන්නේ. එතකොට හොල්මන කරන තැනින්මයි පන්නන්න ඕනේ. මේක ලෝකයේ හෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අතර තැනක හෝ සක්වල කෙලවරක හෝ ඒ විදිහේ තැනක නොවේ. එතකොට සතර මහා භූතයන්ුත් ඔවුන්ගේ හොල්මනුත් නතර කළ හැකි මේ විඥානෙමයි මේ සිතේමයි ප්‍රඥා ප්‍රභාව ආලෝකය ගෙනාවම අර භූතයන් එහෙම නැති වෙලා යනවා වගේ සතර මහා භූතයන්ගේ බලපෑම නැති වෙලා යනවා. ඒ හොල්මන් නැති වෙලා යනවා. ප්‍රඥා ප්‍රභාව හමුයි. අඳුරේ තමයි සතර මහා භූතයන් රූප සංඥාවෙන් ලෝකයා පොළඹවන්නේ. ලෝකයාගේ හිත බැඳලා අලවල කොටු කරලා පටු කරලා තබාලන්නේ. එතකොට කලින් ඇලී බැඳී කොටුවි පටුවි තිබුණ විඥාණය අභිසංකත විඥාණය අර ප්‍රඥා ප්‍රභාව නිසා අනිදස්සන අනන්ත සම්බතෝපබ විඥාණයේදී සම්පූර්ණ විමුක්තිය ලබනවා. ඔන්න ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ විඥාණං අනිදස්සනං ආදි ගාථාව. හැබැයි අපි තවම අටුවාව ගැනීමක් කියන්නේ නැහැ. ඒක සමහර විට දෝෂයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැන් අටුවාව මේ පිළිබඳව කරන විවරණයක් ඉදිරිපත් කරමු. බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේදී මේ කේවඩ සූත්‍රය පිළිබඳව එක් එක් වචනය අරගෙන විග්‍රහ කරනවා. ඊට කලින් මේ මූලික ගාථාවට කලින් අපිට කියන්න වෙනවා බුදු පියාණන් වහන්සේ අර භික්ෂුව ඇසූ ප්‍රශ්නය සංශෝධනය කළානේ සුද්ධ කළානේ. අන්න ඊට හේතුව පිළිබඳවත් අටුවාචාර්යින් වහන්සේ එක්තරා අදහසක් දක්වනවා. ඒ කියන්නේ අර භික්ෂුව කොතැනක මේ සතර මහා භූතයෙන් නිරුද්ධ වෙනවද කියන ප්‍රශ්නේ ඇසුවේ උපාදින්න අනුපාදින්න වශයෙන් කියන දෙයන්ශේම අල්ලලාය. බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නේ අර විදිහට සංස්කරණය කළේ උපාදින්නයට සීමා කිරීමටය. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ශරීරයට සීමා කරලා මේ ප්‍රශ්නේ තේරුම් කරන්න ඕන නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නය සංශෝධනය කළේ කියලා. එහෙම හිතාගෙන අර දීඝං රස්සං ආදී පද ඒ ප්‍රශ්න ගාථාවේ තියෙන කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝන ගාධති කත්ථ දීඝං ච රස්සං ච ආදී වශයෙන් එතන සඳහන් වෙන වචන අටුවාචාරින් වහන්සේ තෝරන්නේ උපාදීන වූ ශරීරයට සීමා කරගෙනයි. ඊනුව තෝරනවා මේක කියන කොටත් සමහර විට කෙනෙකුට හිතා ගන්න පුළුවනි මේක කොයිතරම් ගැළපෙනවද කියලා. තෝරන්නේ මෙහෙමයි. උපාදින්නංගේව සන්ධාය පුච්ඡා. ප්‍රශ්නය උපාදින්නේ ඇසුරු කරගෙනයි. දීඝං රස්සං කියලා කියන්නේ දිග කොට කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ උස් බව මිටි බව පිළිබඳවය. අනුන් තූලං කියන්නේ කුඩා බව මහත් බව ශරීරය පිළිබඳව. උපාදින්නංගේව සන්ධාය. ඒ විදිහටමයි එතනත් තෝරන්නේ. සුභාසුභ කියලා කියන්නේ පුද්ගලයාගේ ශරීරයේ ලක්ෂණ අවලක්ෂණ ස්වභාවය ගැන. ඊළඟට නාමංච රූපංච කියන එක ඒ ඔක්කොටම වඩා පුදුම විදියට තෝරනවා. එතන නාමං කියලා කියන්නේ අර පුද්ගලයාගේ නාමය. රූපං කියලා කියන්නේ අර පුද්ගලයාගේ රූපය. දැන් මෙතන පෙනෙනවා අර තරම් ගැඹුරු නිවන පිළිබඳව ගැඹුරු ගාථා ධර්මයකට ආමුඛයේ ප්‍රස්තාවනා වන මේ ගාථාවේදීම අටුවාචාර්යින් වහන්සේට වැරදිලා තියෙනවා. මුලදීම වැරදීමක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ශරීරයට සීමා කරලා අර තරම් ගැඹුරු ගාථාවේ අර්ථය යටපත් වන අන්දමටයි මෙතන තෝරලා තියෙන්නේ. දීඝං රස්සං අනුන් තුලං ආදී පදවල තියෙන සාපේක්ෂක ධර්මතාව. ඒ කියන්නේ මේ පදවල ශබ්ද ධර්මයේ පිළිබඳව භාෂා පිළිබඳව ඇති ධර්මතාව මෙතන යටපත් වෙලා තියෙනවා. දිග කොට අනු ස්ථූල කියලා කියන්නේ අර පුද්ගලයාගේ උසමහත නොවේ. මේ අර ප්‍රඥප්ති පිළිබඳව සංකල්ප පිළිබඳව ලෝකයේ තියෙන ද්වේනිශේත ස්වභාවයන් නැති මේ නැගින්. ඒ ඔක්කොම යටපත් වෙනවා මේක පුද්ගලයාගේ හැඩරුව හැටියට ගත්තම. සංඨාන වශයෙන් කියලා ওই විදිහටයි තෝරන්නේ. ඉතින් අර ඔක්කොටම වඩා නාමංච රූපංච කීම නමත් රූපයත් හැටියට ගැනීමෙන් ඇත්ත වශයෙන්ම විඥානං අනිදස්සනං කියන ගාථාව ඉදිරිපත් කරන්නත් කලින්ම අර්ථය ඉතාමත්ම ලීල් බවටපත් කරගෙන තියෙනවා. එතකොට මේ විදිහේ ලීල් පදනමක ඉඳගෙනයි ඊළඟට අර විඥානං අනිදස්සනං ආදී ගාථාව තෝරන්නේ. ඒ අර්ථ විවරණයත් අපිට පුළුවන් තරමින් ශක්ති ප්‍රමාණෙන් ඉදිරිපත් කරන්න බලමු. මේ හැම එකකටම පාළි පාඩක් කියන්න වෙනවා. ඉඳලිටලා සමහර විට අතහැරෙන්න පුළුවන්. එතන විඥාණං කියන වචනේ ඉඳලම පටන් ගන්නවා අටුවාචාර්ය මහන්සිය. විඥාණන්ති තත්ථ විඤ්ඤාතබ්බන්ති විඥාණං නිබ්බානස්ස නාම. මෙතන විඥාණ කියන පදයට නිරුක්ති හැටියට දක්වන්නේ විඤ්ඤාතබ්බන්ති දතේතිය කියන අර්ථයෙන් විඥාණ කියන එක නිවනටම නමක්. ඒ කියන්නේ නිවනට නමක් කිය මෙතන මේ විඥාණ කියන වචනේ. ඒක නිවන බව හඳුරන්නේ කොහොමද? විඤ්ඤාතබ්බන් දතේතු දෙයක් කියන අර්ථයෙන්. එතන විඥාණයට දෙන මේ නිරුක්තියක් ගැලපෙන්නේ නැහැ. දත යුතිය කියන අර්ථයෙන් විඥාණං කියලා යෙදෙන්නේ නැහැ. සාමාන්‍ය නිපමණක් නොවේ. නිවනට යොදන පද රාශියක් අසංකත සංයුත්තේ පද 33ක්ම දක්වලා තියෙනවා. පෙළගස්සල. ඒක තැනකවත් නිවන විඥාණ නමින් හඳුන්වලා නැහැ. ඇත්ත වශයෙන් සූත්‍ර පිටකේ කිසිම තැනක නිවන විඥාණ නමින් හඳුන්වලා නැහැ. එතකොට මෙතන මුල් වචනේම පිළිගන්න අමාරුයි. විඤ්ඤාතබ්බන්ති විඥාණං නිබ්බානස්ස නාම. මේ නිබ්බාණයටම නමක් විඥාණය කියන එක. අනිදස්සන කියන එක ඊළඟට තෝරන්නේ තදේතං නිදස්සන අභාවතෝ අනිදස්සන. ඒ නිවනට නිදර්ශනයක් නැති නිසා, ඒකට සමකල හැකි දෙයක් නැති නිසා ඒක අනිදස්සන වෙනවා කියලා. අපි අර කලින් ඉදිරිපත් කළ මතත් එක්ක මේවා සංසන්දනය කරලා බලන එකයි තියෙන්නේ. අපි එකක්වත් ඒකාන්ත වශයෙන් කියනවා නොවේ. එතකොට මෙතන අනිදස්සනම් කියන එක තෝරන්නේ නිදර්ශනයක් නැති නිසා, ඒකට උපමා කළ හැකි දෙයක් නැති නිසා ඒක අනිදස්සන. නිවනම අනිදස්සන හැටියට හඳුන්වනවා. ඊළඟට අනන්තං කියන එක තෝරන්න ගියාම ඒක තෝරන්නේ නිවන පිළිබඳව උපාදාන්තයක්, වයාන්තයක් සහ ඨිතස් අඤ්ඤසත්තාන්තයක් කියලා එතන අන්ත තුනක්ම දක්වනවා. අටුවාචාරින් වහන්සේ කියනවා මේ නිවනට උපාදාන්තයකුත් නැත, වයාන්තයකුත් නැත, ඨිතස් අඤ්ඤසත්ත කියලා කියන අනිත් මැද අවස්ථාව ඒකේ අන්තයක් නැත. අන්නේ අර්ථයෙන් නිවන අනන්තවන්නේ. ඒ විදිහට අනන්ත කියන පදයක් තෝරනවා. විඥාණං අනිදස්සනං අනන්ත. ඊළඟට මේ ඔක්කොටම වඩා ව්‍යාකූල වෙන්නේ සබ්බතෝ පබං කියන පදේ තෝරන්න ගියාමයි. මේ සබ්බතෝ පබං කියන එක තේරීමේදී අටුවාචාරින් වහන්සේ මේ පබං කියන වචනේ තෝරන්නේ පබන්ති පන ඒතං කිර තිත්තස නාමං. පැන්තොටක් හැඳින්වීමට යොදන වචනයක් හැටියටයි මේ පබං කියන වචනේ තෝරන්නේ. සාමාන්‍යයෙන් පැන්තොටට යොදන්නේ පපාය පයන්න පයන්නයි එතන තියෙන්නේ. මෙතන අජ්වාචාරින් වහන්සේ තෝරන්නේ පකාරස්ස පන භකාරෝකතු. ඒ කියන්නේ පයන්නට භයන්න ආදේශ වෙලා. පපං කියනවා එක වෙනුවට පබං කියලා ඉදිරිය තියෙනවා. ඇත්ත වශයෙන් එතකොට වචනීය සම්බුතෝ පපං. හැම පැත්තෙන්ම පැන්තොටවල් තිබෙන නිසා මේකට අමුතු විදිහට විවරණයක් දෙන්නේ. නිවන නැමැති මහමුදේට බැඳ ගැනීමට හැම පැත්තෙන්ම කමඨහන් පැන්තොටවල් තියෙන නිසා නිවනට සබ්බතෝ පබං කියනවා. සබ්බතෝ පබං කිව්වට ඇත්ත වශයෙන්ම සබ්බතෝ පපංය. ඔන්න ඔය විදිහටයි තෝරන්නේ. මේක කොයිතරම් දුරට පිළිගත හැකිද කියලා නුවණින් කල්පනා කර බැලිය යුතු තිබෙනවා. මෙතනට පැන්තොට කතාවක් අවශ්‍ය නැහැ. මේ පභා කියන වචනේ යොදන්නේ ආලෝකයේ පිළිබඳව. ඊට වඩා ප්‍රකටව සූත්‍ර ධර්මයේ පභා කියන වචනේ ඉදලා තියෙනවා නිවන පිළිබඳව. ඔන්න ඒ විදිහට සබ්බතෝ බබං කියන වචනේ තෝරනවා. ඒ සුමංගල විලාසිනී අටුවාවේදී අපිට විශේෂයෙන් තවත් කාරණයක් කියන්න සිද්ධ වෙනවා. මැදුම් සංගයේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේත් විඥාණං අනිදස්සනං ආදී මේ ගාථාවේ මුල් පදයේ පමණක් සඳහන් වෙනවා එක්තරා සූත්‍ර ප්‍රදේශයක. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං ආදී වශයෙන් බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ සඳහන් වෙනවා. මෙතන මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. පපංච සූදනී අටුවාව කලේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේමයි. නමුත් එතනදී අර දුන්න විවරණය වෙනස් කරලා තියෙනවා. ඒ විවරණය අමුතුම මාර්ගයක් කරන් තියෙනවා. බ්‍රහ්ම නිමන්තනික සූත්‍ර අටුවාවේදී. එතනදී අනිදස්සනම් කියන එක තෝරන්නේ අර කලින් වගේ නිවනට නිදර්ශනයක් නැති කියන විදිහට නොවේ. චක්කු විඤ්ඤාණස්ස ආපාතං අනුපගමනතු අනිදස්සනං නෝ. ඒ කියන්නේ ඇසට හමුවන්නේ නැත කියන එක. චක්කු විඤ්ඤාණ ආපාතයට නොපැමිණෙන නිසා, ඇහැට පෙනෙන දෙයක් නොවන නිසා නිවනට අනිදස්සන කියලා කියනවා කියලා එතනදි තෝරනවා. නිවන ඇයින් බලලා බලා ගන්න පුළුවන් දෙයක් නොවන නිසා. අනිදස්සනං කියන එක ඒ විදිහට තෝරලා ඊළඟට සබ්බතෝපමං කියන පදයේ තේරීමේදී විකල්ප අර්ථ කීපයක්ම දෙනවා. මෙහෙමත් වෙන්න පුළුවන්, මෙහෙමත් වෙන්න පුළුවන් කියලා අර්ථ ගණනාවක් දක්වනවා. පළමුවෙන්ම වගේ දක්වනවා සබ්බතෝපබං සබ්බතෝපබහ සම්පන්නං නිබ්බානතෝහි අඤ්ඤ ධම්මෝ සප්පබතරෝවා යෝතිමන්ත තරෝවා පරිභුද්ධතරෝවා පණ්ඩරතරෝවා නක්ති. ඒ විදිහට පළමුවෙනි අර්ථ ගතණය කරනවා. සබ්බතෝපබහ සම්පන්න හැම දෙයකටම වඩා ආලෝකවත්. ඒ අර්ථයෙන් නිවන සබ්බතෝපබං. ඊළඟට ඒකට හේතුව දක්වන්නේ නිවනට වඩා ආලෝකවත් වූ හෝ ජ්‍යෝතිමත් වූ හෝ ඒ කියන්නේ දීප්තිමත් වූ හෝ පිරිසුදු වූ හෝ සුදු වූ හෝ වෙන ධර්මයක් නැත. නිවන සුදු පාටයි කියන එකත් මෙතන කියවෙනවා. එතකොට මේ කියන හැටියට නිවනට වඩා ආලෝකවත් දීප්තිමත් සුදු වූ පිරිසුදු වූ දෙයක් නැති නිසා ඒකට සබ්බතෝ බබං කියලා කියනවා. මෙතන මේ නිරුක්ති දැක්වීමේදී සබ්බතෝ කියලා වෙන් කරලා ගැනීම තුල්‍යාර්ථයේ සමාන කිරීමේ අර්ථය ගැනීම සුදුසු නැහැ. ඇත්ත වශයෙන් සබ්බතෝපබං කියන එකේ දිසාර්ථයයි ගත යුත්තේ හැම පැත්තෙන්ම කියන එක. මෙතන අරගෙන තියෙන්නේ සබ්බතෝ හැම දෙයකටම වඩා. අන්න එහෙමයි අටුවාවේදී විග්‍රහ කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට පළමුවෙනි අර්ථකථනය දීලා ඊළඟට තවත් එකක් දෙනවා. සබ්බතෝ වා පබු. එහෙම ගන්නෙ නැත්නම් තවත් ක්‍රමයක් දෙනවා. ඕන කෙනෙකුට ඒකත් පිළිගන්න. සබ්බතෝ වා පබු. හැම දෙයකටම වඩා ප්‍රභූය. ප්‍රභූ කියලා කියන්නේ ප්‍රධානය, ශ්‍රේෂ්ඨය කියන අර්ථය. අර පබහා කියන වචනයට කිට්ටු නිසා ඒකත් අරගෙන තියෙනවා. සම්බතෝ වා පබු. හැම දෙයකටම වඩා ප්‍රභූ. එතනක් කියනවා. අසුක දිසායේ නාම නිබ්බාණං නත්ථීති නවත්තබ්බං. අසවල් දිසාවේ නිවන නැtei කියලා නොකිය යුතු නිසා පෙරදිගාදී කිසිම දිසාවක නිවන නැත්තේ යයි නොකිය යුතු යන අර්ථයෙන් ඒ හැම පැත්තෙම තිබෙන නිසා ඒකට ප්‍රභූ කියලා කියනවා. ওই විදිහට තවත් අර්ථයක් දීලා ළඟට තුන්වෙනිව තමයි නිවන පිළිබඳව සුමංගල විලාසිනී දැක්වූ අර පැන්තොට පිළිබඳ කතාවත් ඒ විදිහටම උපුටා දක්වනවා. එතකොට මෙහෙම උපමා විවරණයක් කීපයක් දීමට හේතුව කුමක්ද? මේ තරම් වටිනා ගාථාවකට බුදු පියාණන් වහන්සේ කෙනෙකුට නොගැලපෙන අර්ථ සහිතව නොවේ මේ දේශනාව කරලා තියෙන්නේ. අටුවාචාරින් වහන්සේලා මේ ධර්මය රැකගන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ යම්කිසි ඓතිහාසික හේතුවක් නිසා මේ ගැඹුරු නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර රාශියකම වෙන එකක් තබා පාඨාන්තර පිළිබඳව ශුද්ධියක් නැතිව අටුවාචාරින් මහන්සියලාට කර කියාගත හැකි දෙයක් නොමැතිව මෙහෙමත් වෙන්න පුළුවන්, මෙහෙමත් වෙන්න පුළුවන්, මෙහෙම ගන්නවා නම් මේක මේ විදිහට පෙන්වන්න පුළුවන් කියලා ඔහොම අනියත වශයෙන්ම කියනවා. මේවා මේ විදිහට තියෙන නිසාම අපත් මේ විදිහට පිළිගත යුතුද? එහෙම නැතිනම් මේවා තේරුම් ගත යුතු යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් තේරුම් ගන්න උත්සාහ කළ යුතුද කියලා අපි නුවණින් කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. මුල්ම දේශනාවේදී අපි සඳහන් කළා ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා, කල්යාමේදී අභාවයට යනමය, මේවායේ ගැඹුරු අර්ථය යටපත් වෙනවායි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ බව. ඒ අනාගත වාක්‍යයත් බොහෝ දුරට සම්පූර්ණයෙන් නොවුණත් බොහෝ දුරට සත්‍ය වෙලා තිබෙන බව අපට මේ විවරණ වලින් පේනවා. බ්‍රහ්ම නිවන්තනික සූත්‍රයෙන් අපි දැක්වූ ඒ පාඨය, අනිදස්සන විඥාන පිළිබඳ ඒ පාඨය සඳහන් වෙන්නේ එක්තරා විශේෂ ක්ෂේත්‍රයකයි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං තං පඨවියා පඨවිත්තේන අනුභූතං ආපස ආපත්තේන අනුභූතං තේජස තේජත්තේන අනුභූතං වායස වායත්තේන අනුභූතං භූතානං භූතත්තේන අනුභූතං දේවානං දේවත්තේන අනුභූතං පජාපතිස පජාපතිත්තේන අනුභූතං බ්‍රහ්මාණං බ්‍රහ්මත්තේන අනුභූතං ආභාසරාණං ආභාසරත්තේන අනුභූතං විහප්පරාණං විහප්පලත්තේන අනුභූතං අභිභූස අභිභූත්තේන අනුභූතං සබ්බස සම්බත්තේන අනුභූතං. මේ විදිහ අමුතු ඡේදයකයි විඥාණං අනිදස්සනං පාඨයේ බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ සූත්‍රය ගැනත් අපි සැලකිලි යොමු කරන්න වටිනවා. මක් නිසාද? එතනින් අර අනිදස්සන විඥානයේ ස්වභාවය පිළිබඳ යම්කිසි ගැඹුරු කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන් නිසා. මෙතන මේ සංකල්ප 13ක් කියලා තියෙනවා. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං. අනිදස්සන අනන්ත සබ්බතෝපබෝ මේ විඥාණය තං පඨවියා පඨවිත්තේන අනුභූතං. පෘථිවියේ පෘථිවිත්වයට යටත් නොවුවා. ඒ විදිහටම තේජෝ ධාතුවේ තේජෝ ස්වභාවයට, වායෝ ධාතුවේ වායෝ ස්වභාවයට, භූතයින්ගේ භූත භූතත්වයට දෙවියන්ගේ දේවත්වයට බ්‍රහ්මීන්ගේ බ්‍රහ්මත්වයට ප්‍රජාපතින්ගේ ප්‍රජාපතිත්වයට ආභසර කායික බ්‍රහ්මීන්ගේ ආභසරත්වයට ආදී වශයෙන් ওই විදිහට අපි පාඨය ප්‍රකාශ කරනකොටම දැනෙන්නේ නැති අර පටවිත්ත දේවත්ව බ්‍රහ්මත්ව වෙනි පද දෙදෙනා කීප වරක්. එයින් කියවෙන්නේ මේ කියන සංකල්ප වලට ලෝකයා දෙන යම් කිසි ස්වභාවයක් සත්‍යතාවක් තිබෙනවා නම් පටවියේ පටවිත්‍යක් තියෙනවා කියලා ලෝකයා විශ්වාස කරනවා. පොළොහි පොළොව බවක් තිබෙනවා. පොළොව ස්වභාවයක් ආපෝ දියෙහි දිය ස්වභාවයක් තියෙනවා. මේවා දෙඩිව ගන්නවා ලෝකයා. එකමනක් නෙවෙයි දෙවියන්ට දේව ස්වභාවයක් තියෙනවා. බ්‍රහ්මයට බ්‍රහ්ම ස්වභාවයක් තියෙනවා කියලා හිතනවා. ඔන්න ඔය විදිහට මේ කියපු ස්වභාවත් අර අනිදස්සන විඥානෙට බල නොපාන බවයි මෙතනින් කියවෙන්නේ. මේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍ර පාඨයේ දල අර්ථය සාමාන්‍ය අර්ථය අනිදස්සන විඥානේ අර කියා වූ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන්ගේ අර දේව බ්‍රහ්මාදී සංකල්ප වල තිබෙන ඒ ස්වභාවයට එටත් නොවුවා කියලා බුදු පියාණන් මහසෙන් එතනදී ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම එතන ඒ කථාන්තරයේ පිළිබඳ පරිසරයත් පසුබිමත් සමහර විට උපකාර වන්න පුළුවනි අර බ්‍රහ්මයාට ඇති වුණු එක්තරා මිත්‍යා දෘෂ්ටියක් නිසා. මම නිට්ටිය සදාකාලිකය අජරාමරය කියලා ওই විදිහට බග බ්‍රහ්මයාට ඇති වුණු මානෙ බිඳීමටයි බුදු පියාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා මෙන්න මේ සූත්‍ර දේශනා පාඨයත් තවත් ඒ විදිහේ දේශනා කීපිකුත් කළේ. දැන් මෙතන කියවෙන්නේ රහතන් වහන්සේගේ විඥාණය විමුක්ත පුද්ගලයාගේ අනිදසන විඥාණය මේ ගියාපු සතර මහා භූතයින්ට අයත් ස්වභාවයන්ටවත් ඒ වගේම දේවත්වයේ බ්‍රහ්මත්වයේ ආදී සංකල්ප වලට ලෝකයා ආරෝපණය කරන සත්‍යතාවටවත් යටත් වෙලා නැත. ඒවා මේ විඥානේ නොපිහිටයි කියන අදහසයි මෙතන කියවෙන්නේ.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.